මේ ආර්ය මාත්‍රි භාවනා වඩන විට එම වචන මාලාව මෙතින් එම පුද්ගලයාට වලා අදාළ පරිදි තම සිත දකිමින් සිතිවිලි ගලායේ. ඒ වදන්වල මාරු කරමින් දිගින් දිගටම යාම හරිද කියලා අහනවා. දැන් මෙහෙමයි තියෙන්නේ. කර්මස්ථානයක් වැඩිීමේදී අවශ්‍ය වෙන්නේ කර්මස්ථානයේ තුලින් මේ ගති ලක්ෂණය පහළ කර ගැනීම. මෙත්තා සහගත හිතක් ලැබුණාට පස්සේ මෙත්තා සහගත හිතිවිලි විවිධාකාරයෙන් එනවා. හැබැයි මෙත්තා සහගත මුවාවේ පෙර වෙන විදිහ හිතිවිලි දෙන්න පුළුවන්. ඒක පරිස්සම් වෙන්න ඕන එක. මෛත්‍රී සහගත හිතිවිල්ලක් වඩනකොට ඒ මුවාවෙන් එන්න පුළුවන් තව තවත් විදිහ ලෞකික හිතිවිලි. එහෙම වුණත් එහෙනම් අපි දැනෙම නැතුව මාර්ගයෙන් පිටට පයින්නවා. මනාවේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබුණා. මෙත්තා සහගත හිත. ඔව් මේ මෙත්තා සහගත හිතෙන් හිතන කියන කරන හැම දෙයක්ම මෛත්‍රී සහගත කර්මස්ථායයි. හැබැයි ඔබ හොඳට තේරුම් අරගෙන කරන්න ඕන දෙයක්. එතකොට මෙත්තා සහගත හිතකින් කරන කියන දේවල් මොනවද? ඒක දකින්න ඕන. තමයි මෙත්තා සහගත හිතක ස්වභාවයෙන් සංගණිකා දෝෂයිද මිත්‍රත්වයේ ගලා ඉන්න පුළුවන්. මිත්‍රත්වයේ අදහස එන්න පුළුවන්. අර මෙත්තා සහගත හිතුවේ හැටියට මිත්‍රත්වයේ සංගණිකා දෝෂාගෙන සිතුවිලි ගලාවොත් මේකට බැඳුනොත්. ඔව් මෛත්‍රී භාවනා හිත වැළඳලා ඉවරයි යන්නේ. ඒකත් දැකගන්න ඕනේ. වැළ තමයි හැදිලා හිතේ ඉතිවි කියලා එහෙම දෙයක් නැහැ. වදන් වැළ තියෙන්නේ ඒ අදහස ගන්නද. ඒ අදහස වැදුනට පස්සේ පුළුවන්. ඊට අනුකූලව තමන්ගේ ජීවිතය හැදගස්සා ගන්න. මූලික කර්මස්ථානයකින් දෙන්නේ සාරාංශ ධර්මයක් පිළිබඳව මතක සටහනක් ආවර්ධනය කරනවා. ඊට පස්සේ දැන් පටන් ගන්නේ මිත්‍යා සහගත මානසික තමන් ඉදිරියට කරන කියන හිතන කටයුතු වල. ඒ යෙදෙන මොහොතේදී ඒ තමයි වැඩි වූ කර්මස්ථානයේ අනුකූලව මම මේ කරන දේ කියන දේ හිතන දේ කියලා. මේ දැකීමේ හැකියාව තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒක ප්‍රගුණ කරගන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරගත්තට පස්සේ අමුතු වදන් වලක් එන ඊට පස්සේ අවශ්‍ය නැහැ. තමන් හිතන හිතවිල්ලක් ඇතනම් ඊට අනුකූලයි. කියන කතාවක් ඇතනම් කරන දෙයක් ඇතනම් ඊට අනුකූලයි. නිරන්තරයෙන් තමන් විසින් කරන වැඩකටදී ඔකට එන්නාම හැම වෙලාවෙම භාවනාව බවට පත් වෙනවා. ගතේ හිතේ නිහින්නේ සුත්තේ ජාගෘතේ වාග්දී තුනි භාවි සම්පජානකාරී හොති. මේ ඔය පිනන්නේ තෝකයි. ඔහුගේ මනසේ දැනගත්තාට පස්සේ ලැබෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත්. ඒක නිදී බලවට පිටපස බලවට මනසින් කරන්නේ වෙනවා. සම්මිජිතේන පහාරිතේන. ඒතොර අතමා අකුරනකොට දිගාරනකොට මනසින් කරන්නේ වෙනවා. සංඝාති පත්ත ජීවනදාරයෙන් සම්පජානකාරී හොති භික්ෂුන් වහන්සේ නමක් දුරු කරගෙන ගිය නිසා කිවුරු දැරීමේදී පාතර දැරීමේදී මනස සංවිධානයටපත් වෙනවා. මේ ගිහියෙක් නම් ඇඳුම් ඇඳීමේදී බත් මේ බත්පත ගැනීමේදී කියලා එක හදා ගන්නවා. ඒක ඉතින් එකක් වෙන විදිහට ගන්න ඕනේ. විශ්ව මුල් කරගෙනයි සංඝාධිපත ජීවරදායෙන් සම්පජානකාරී හොති කියන. සංගල සිවුරු පාත්‍ර සිවුරු ආදී දාතකොට මේ මනාපී කරන්න ඕනේ කියන එක. ඉතින් අපි ඇඳුම් අඳින කොටත් මේ ඇඳුම් අඳින්නේ මොකද? මේ ආහාර ගන්නකොට මේ පාත්‍රය ගන්න මේ බත්පත ගත්තේ මොකද? ඒක තමයි ඉතින් තමාගේ වදනනු ඒ විදිහ මනාපී ලැබීමේ කරන්නේ. උච්චාර පස්සාර සම්මේන සම්පජානකාරී මල මුද්‍රා පහ කරනකොට මනාපීයෙන් කරන්න ඕනේ. ඉතින් යතා යතාවා කායෝ කනිතෝ හොති සතාවබාන යම් යම් ආකාරයේ මේ කායික ක්‍රියාකලාපයේ පිහිටවනල් ඒ ආකාරයේ මනාසියෙන් දැනෙන කරන්න ඕනේ. සාදීද දේශයේද මොහේට හේතුකාරක වෙන්නේ හිතවිල්ලද ක්‍රියාවද්ද කතාවද්ද මම මේ කරන්නේ කියලා. ඔය කේස් සතහින් පෙන්නලා දුන්නේ ඔය විග්‍රහ කරලා දුන්න එකම. ඕක මනාලෝණි විග්‍රහ කරගන්න බුණ නම් ඔය විග්‍රහ කරපු දේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ ආකාරයෙන් ජීවිතය හැදගත්තා ගත්තාම මොහොතක්වත් ඊට පස්සේ යන සාගයේද නැහ සාගයේ සංකාරයේද ආහාරතු වෙනවා සංකාර නැති වෙනවා ඒකෝ සංකාර සාහාර නැන්න සංකාරයෙන් ආහාර ඉපදෙන විඥානි සාහාර නිරෝධය විඥාන නිරෝධන හරි ඩක්කේට වරන නාම රූප නිරෝධය ඉතිගරම නිවන් මාර්ගය ඒකට මේක ප්‍රගුණ කර ගන්න ඕනේ ටික වෙලා භාවනා කරලා ඊට පස්සේ ටික වෙලා අපි ඒක අනුකූලව හිත හිත හිටියා භාවනා වැඩින්නේ ඉදින්දා කරන ජීවිතයේදී ඒක කොටක් කර ගන්න ඕනේ සුකුලක් කර ගන්න ඕනේ සම්බන්ධ කර ගන්න ඕනේ ඒ සම්බන්ධ කරගන්න එනිසාකල් සංකාර නිරෝධ වෙන්නේ නැහැ. ඉතින් එනිසා හැමිනේ මගේ කරන කියන සෑම කටයුත්ත දෙන්නේ. හිතීම කරනවාද මම මේ කරන කියන හිතන වැඩ පිළිවෙල. මට හෝ අනිකෙකුට හෝ සාගීර දේශයේ මොහොතේ අදහරන හේතු වෙන එකක්. විශේෂයෙන් ඉතල පටගන්න ලෝභය. ලෝභයට දේශයේ මොහොතේ අදමන්න හෝ කාම විචාචාර ආදී අදමන්න හෝ හේතු වෙනවා. අද උච්චාරණය අදමන්න හේතු වෙනවා. එහෙම නම් ඒවා කරන්නේ නැහැ. එහෙම ආරම්භ කරන්න ඕනේ. මේ ආරම්භකදී උපරිම වැඩිමකදී සාග මාත්‍රයේකව වැඩිමට හේතු නම් ඒකත් හරි ඉන්නවා. ඒකත් කවිසල්ද වෙනවා. මුලින්ම ඒකට ගියොත් එහෙම. අර පෞද්ගල ජීවිතවල තහ ප්‍රශ්න බලපාන නැති ප්‍රශ්න ඇති කරගන්න. දැන් මුලදීම ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ මේ ආයි අයි කරගන්න. පංච ලුච්චාරයේදයි කියලා අයි කරගන්න. කාම මිත්‍යාචාරයේ හේතු වෙනවා අයි කරගන්න. කාම සේවනයේ හේතු වෙන එකයි කරන්නේ අනාගාමී මාර්ගයේ වදනකොට. ඒ මාර්ගය වැරලා ගිහලා අරිහත් මාර්ගයට වැටෙනව තමයි රූපලාග අරූපලාගාතිනේ හේතුණා තයි කරගන්න. අනුපිළිවෙල යන්න ඕනේ. සාතන් වහන්සේගේ ගලන්දියේ වැඩ පිළිවෙල සාතන් වහන්සේගේ චර්යාව. චර්යා මාධ්‍ය අනුගමනය කරන කිව්වේ පල්ලෙහැඳගෙ. ඒක කරගන්නත් බැහැ, කෝ කරගන්නත් බැහැ. පල්ලෙහැටි අයිත් කරගන්නේ නැහැ. නමුත් යන්නේ ඉහළ වේගයක. ඒකත් අපි දිනේ තරම් සිවු මාන්නේ. තමන් තමන් ගැන බලන්න ඕනේ, තමන්ගේ අනුපාදිය හොඳ තමන් ඉන්නේ කොතනද? තමන්ගේ මනස තියෙන්නේ කෙබඳු කෙබඳු සාගයන්ට කුලප්පු වෙනවද? කෙබඳු කෙබඳු සාගයන් කෙරෙහි අපේ බලාපොරොත්තු ඇති වෙනවද? කෙබඳු කෙබඳු දෙයක ද්වේෂයෙන් ගැටෙනවද? මුලාවට පත් වෙනා මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා ඇතුළට වැටෙනවද? මගේ මානසිකත්වයේ මොකද තමා ගැන දැනගන්න ඕනේ. ආයි මං කෙබඳු මාර්ගපළයෙන් ඉන්නේ කියලා පදිනවා ගන්න එපා කියලා හේතුව. මාර්ගපළයෙන් ඕකේ ගමනේ කියලා අංගියට ගන්න වැදෝ මානසිකාර මාර්ගපළයට වැටෙනවා. මාර්ග වලේදී වෙන්නේ මානසිකට වැටෙනවා. මේ කතාව පැත්තකින් දියලා. මගේ හිත රාගයේ කොච්චර වැදෙනවා. මොනම රාගේ. රූප රාගේ, ශබ්ද රාගේ, ගන්ධ රාගේ, රස රාගේ, පොට්ටබ්බ රාගේ, ධර්ම රාගේ කියන මේවා. යම්කිසි රාගයකින් මගේ මනස වැටෙනවා කිවඳු වරක්. යටි එකද. කිවඳු අරමුණක් එනකොට මගේ මනස ඒකට වැදෙනවා. කිවඳු විදිහේ විරුද්ධකාරක අරමුණක් එනකොට මගේ මනස කොයි මට්ටමින් ඒකට ගැටෙනවා. මේ ලෝකෙ හොඳයි කියලා කොතරම් කොහොම කිවඳුයක් වු. මගේ මනස වැදිලා ඇතන ඒක මට ඕන හැටි පවත්වන්න හිතනවා. මෙන්න මේ කියන කාරණා තුන ගැන මනස හියෙන් ඉන්න ඕනේ. ඒක සමාජයේ මනසේ ප්‍රමාණය මත්තම දැරිච්ච මත්තම හෝ ඉතුරු මත්තම දැනගත්තා. වැඩිලා තියෙන මත්තමක් දැනගත්ත හැකි වැඩිෙන්න තියෙන ඉතුරු මත්තමක් දැනගත්ත හැකි නොවැරිත් හැටි දැනගත්තා. ඒකෙන් දැනගන්න ඕනේ මතවල් මාර්ගඵල කමා පැත්තකීම තියෙනවා. මට මෙන්න මේ බඳු දෙයකට ඇදින කාම ආස්වාදයේ තියෙන හැඟීම නැති කරගන්න බැරුව තියෙද්දි මම මොකද මේ කරේ කොහොම වැරදිලා. එင်းහ මොනවද මට කතා කරන්නේ මං මට පිළිපෙණීම තියෙනවා නේද මං අනි කරගත්තේ මා හික්මීට මට පේනවා මං එතන අනි කරගන්න ඕනේ ගෙදර ඉන්න අය මොන හරි කියනකොට අනුපදයක් කියනකොට මට රුස්සන් යනවා එනකොට මයි ගැටීම එතන ඉඳනවා යකෝ ගෙදර ඉන්න එකා බයිනකොට මේ රෝසියා ගන්න බැරි මෙච්චර ඉන්න මට පිළිගෙක මයි මොන් දෙහෙම කරේ නු මං කොහොමද විසාර තෝ විතරකේ මොන් දෙහෙම කරලා ගහලා කිව්වොත් මගේ වංශ මොකක්ද මේ ඉතර එක රෙන්නේ බැන්නා පොඩ්ඩක් විහිදෙනවා මම දමලයන් හිතෙනවා පැනලයන් හිතෙනවා හොඳ දැන් හොයන්නේ නැහැ දෙහිලා කියනකොට හා පළයන් හොඳ නැහැ ඔහොම අපි විදහස් කරා සාදු සාදු කියලා යනවා යන්නේ නේද ටූ විතර කියලා සාදු එක ගැන කියලා ගන්න වැදෙනවා මූණේ කියලා බලන්න දැන් මොකද වෙන්නේ බලන්න අපි යන්න හදන්නේ කොහෙද මේ මොකද කරන්නේ ඉන්න තැන සුද්ධ කරන්නේ කියලා කියන්නේ මම ඉන්නේ පොතන කියලා දැක්කේ නැතුව නේද මෙයන් මේක දකින්න ඕනේ හරි අමාරු වැඩක් මේක යම් කිසි විරුද්ධ අරමුණක් එනකොට සමාජයේ මනස ඒ දුර කෙතේ දුරට ගැටෙනවද? කෙතෙක් දුෂ්‍ය වෙනවද? ඉවසන්න බැරි. ඒ තමයි තමන්ද වැඩිච්ච නැති මත්තම. න යන්නේ කොහෙද? යන්නේ නෙමෙයි. එහෙම කෙලකහන මොහොතක් ආපුවා. මගේ ඉවසීම පුරුදු කරන හොඳම විලා. එහෙම මොහොතක් ආව මම මොකද ගන්නද? මම hina වෙලා ඉන්නවා. උත්සාහ කරන්නේ කාපා වෙන්නේ නැහැ. හරියට පොළොවට යම් කෙනෙක් කෙල ගැහුවා. පොළොව කාපා වෙන්නේ නැතුවම මගේ ඇහැට කවුරුහරි කොළ ගැහුවොත් මාත් සම්පා වෙනවා පොළොව වාගේ. සාමල පොළොව සම භාවනාව ගන්න. පියොල්ල ඔබ. කවුරුහරි මම වයින්ද පුළුවා. ගහන්නත් පුළුවන් හිඟිකරන්න පුළුවන්. මම කම්පා වෙන්නේ. මේ පොළොවේ මිනිස්සු පොළොව කොදනවා. පාට අයින් කරලා දෙවලු. නුවේන් දේවල් මේ පොළොවට කරන මල පහ කරනවා. පොළොව කම්පා වෙන්නේ. ඒ නිසා විචිත්ත වාරි පොළොවපත් වෙන්නේ. මාත් පොළොවක් වාගේ මම හදාගන්නවා. අන්න හදාගන්න ක්‍රමිතාවෝ මාර්ගය වැඩෙනවා. ඔය මේ විදිහට දකින්න ඕනේ. ඉතින් ඒක හදාගන්න තියෙන හොඳම ක්‍රම තමයි ගෙදර. කන් වෙන ගහන වයින් ගෙදර තමයි හේති ආර්ය මාර්ගය වල. ඒ ඉන්නේ හැම දෙයක්ම අසංගිය වෙනඳ පුළුවන් හැටියාව ලැබුවොත් යම් දෙයක්. ඊට පස්සේ ඔයිට මෙලුවේ බබලෝට යන කන් ගියා. කම්පාවෙන් දෙයක් නැහැ කොක්ක පුංචිය. අර කතාවක් තියෙනවා මොනවද කප්පලක් කාපේ කර පදගලන් ගලද්ද කියනවා. එයා මෙතන ඉඳලා මේක විසලා ගුරු වෙච්ච එක. වායිරෝගේ විණයේදී ඇනු බැලු වැඩක්. ගුරු යන හොද වේදිම කරන්නේ ඒක තමයි. එතනින්ම කරදරේ මේක තමයි විසලා පුරුදු වෙන්න. ඒක විසලා පුරුදු වෙච්ච එක නම් වායිරෝගේ කවුරු හරි වයින්වා කියන එක නීති නිගහ කරලා කියන එක. ඉතාලා සුළු දෙයක්. ඒක ගන්න කියන්නේ නිය පිටින් විතර ගන්න තරමවත් අත් නදී. ඒක නෑ. ඒක අකම්පිය විශ්ියේ. ඒ ඉවසීමේ වැඩිපුරම ලාභ ලැබෙන්නේ අර වගේ හදවත් දින ගෙදරම. එතෙන් දිහුර ඉවසගෙන ඉන්න පුළුවන්. හරිම අමාරු දෙයක්. හතන් ගන්නේ. හැබැයි මේක වටිනාකම දැක්කගෙන අපේ ඒ හැකියාව හරි තියනවා නිකන් මතක් කරගන්න විශාල චිත්ත ප්‍රසාදයක් ලැබෙනවා. ඒ චිත්ත ප්‍රසාදයම ආදි චිත්ත ප්‍රසාදයයි. ආදි චිත්ත ප්‍රසාදය කියලා කියන්නේ අප ශ්‍රද්ධාවට වක්තිය බුදුරුවා කුඩි වැඩමවාගෙන යනවා දැක්කහම, මල් බිහි කරනවා දැක්කහම, මල් පූජා කරනවා දැක්කහම ශ්‍රද්ධාවක් කියන්නේ. ආදි ශ්‍රද්ධාවක් කියන්නේ ගහනවා දකින්නකොට, වයින්නවා දකින්නකොට, හිංගි හිංසා කරනකොට, ඒ අවස්ථාව එනකොට. ඒ අවස්ථාවේදී අකම්පිත භාවය නිසා ඇතිවෙනා චිත්ත ප්‍රසාදය. මට මේ බඳු බඳු දුක්ඛම්බක් වෙනකොට මට කම්පාවක් නැහැ. මගේ මනස දැන් කම්පා වෙන්නේ නැහැ නේද? අන්නේ කෙනෙක් ලැබෙන චිත්ත ප්‍රහාණය කියනවා අරිය කාන්ත සීල. එතනයි ඒ සීලෙ තියෙන්නේ. මේ අන්නේ සීලෙ ඇති වෙන්න ඕන. අවිච්ඡා ප්‍රහාදේ. අවිච්ඡා ප්‍රහාදේ අවිච්ඡා ප්‍රහාදේ. ඉච්ඡ බව කියන කැමැත්ත අව වෙනකොට කැමැත්ත අඩු වෙලා යනකොට පෙර මට මෙබඳු ආසාවන් ගොඩ නැගුණා. ඒ ආසාවන් නිසා මගේ මනස ධාරියටපත් වුණා. ඒ ආසාවන් නිසා මහ පොරේකට බැහැලා තරගයකට බැහැලා ගැටි ගැටි එක ජය ගන්න හිතුවා. විශාල අසහනකාරී වාදිකත්වයෙන් මම පෙරුණා. ඒ වගේ ඉච්ඡතාවේ ලෝකයේ තියෙන කැමැත්ත මගේ දැන් අවම වෙලා තියෙනවා. ඒ කැමැත්ත අවම වෙච්ච නිසා මට දැන් ඉබඳු ආරම්භයක් එනකොට ඒක ඉස්සරහායි කම්පා වෙන්නේ නැහැ. කොච්චර සාර්ථක කොච්චර ප්‍රණීත මෙන්න නිවනේ සාන්තිය ප්‍රණීතිය දැක අවිච්ඡා ප්‍රහාදය ඔන්න ඕක. ඔකන නොගැටෙන ප්‍රහාදය කිව්වට හරියන්නේ නැහැ. ওই ප්‍රහාදය කැදින්නේ නැහැ තමයි. මොකද සත්‍යය දැකලා ඇති ඉන්නා ජපා ප්‍රහාදය ඕකයි. ඒ නිසා ওই ප්‍රහාදය කඩන්න ක්‍රමයක් නැහැ. මොකද මේ ප්‍රහාදය ගොඩනැගෙන යම් වස්තුවක් ලැබීමෙන් නෙමෙයි. තිබුණ දෙයක් ගෙවියා. අත්හැරියා. තිබුණ රාගයක්, තිබුණ දේහයක්, තිබුණ මෝහයක් හේවීමේ ලැබුණාව ප්‍රහාදේ සාන්ත බව. මෙන්න මේ සාන්ත බව ආර්යයෙකුට ලැබෙනකොට කියන අවිච්ඡා ප්‍රහාදේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කිවි දකිනා මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ කිසිම කැවැත්තකට ආසාවට වහල් වෙච්ච නැති කෙනෙක්. එහෙනම් උන්වහන්සේට කිසිම කැවැත්තකින් කිසිම ආසාකර දෙයකින් කම්පා කරවන්න බැහැ. ඒ උන්වහන්සේ ඒ අසාරත්වය දැනගෙන අත්හැරෙන්නේ නැති විදිහේ උතුම් නිවන සාක්ෂාත් කර උත්තරයන් වහන්සේ නිසා. එයා උන්වහන්සේගේ ලබන යම් ප්‍රහාදයක් ඇද්ද ඒ ප්‍රහාදය කොච්චර සාර්ථකද ප්‍රණීත. මම එහෙම කියන්නේ ඇයි? මමත් මේකේ පුංචි අත්දැකීම මට ලබලා තියෙනවා. ඉතර රාගයක් එනකොට මගේ මනස කැළඹිලා යනවා. ද්වේෂයක් එනකොට මහා වේගෙන් කැළඹිලා යනවා. යථා ධර්මයේ තේරුම් ගැනීම නිසා මගේ මනස දැන් අල්ප වාසනාවක් විදිහට ඒ අල්ප මාත්‍රිය මට මෙච්චර දැනුම දෙනවා නම් පරෝපකාරී මිදිනාව රෝත්‍රා බුදු පියාණන් වහන්සේගේ අවිච්ඡතාවයේ ඉච්ඡත්තේ මිදීම කොච්චර උතුම්. මම මේ මාත්‍රියට මෙච්චර ශාන්තියක් ලැබෙනවා නම් උන්වහන්සේ ලැබූ ශාන්ති අප්‍රමාණයි. අන්‍ය ශාන්ති දීනේ දෛනාව ප්‍රසාදයක් වෙනද බුද්ධේ අවිච්ඡා ප්‍රහාදය කියන්නේ මොනවද? බුදු කෙරෙහි අවිච්ඡා ප්‍රහාද. නමුත් අපි අද කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීම. ඉතින් ඔබ කිව්වට පස්සේ මොකද කරන්නේ? යථාර්ථයේ දැක්කේ නැහැ. අනේ මම නම් බුදු පිළිම වහන්සේද? බරු කරන්නේ මෙහෙමයි. අනේ අතින් අල්ලන්න මට හිතෙන්නේ නැහැ. පුරු කැල්ල ගණිත නම් පීඩාන්නේ මේ කුණු ටිකක් තියෙනවා. ඒ තරම් බුදු පිළිමකට ආදරේ. දැන් මේකේ කිවිල කොහොමද ප්‍රහාද? ඔබගේ බුදු පිළිමේ තිබෙන ආශාවන්. වැඩිලා තියෙන්නේ. මේ බුදු රූපයේදී රාගේ රූපරාගේ. රූපරාගේ දැඩි බලවත්කම කොච්චර? අතින් අල්ලන්නේ දෙන්නේ නැහැ පුරු කැල්ල පීඩාන්නේ මේක. දැරිලායි කවුරුහරි ඔය පුරු කැල්ල විසිකොලත් එහෙම නැහැ. එන්න හත ගහනානේ කරන කරුක අපරාධයක් අනේ බුදුහා අදලා රුදෙන්න කරන්නේ නැහැ දැන්. දැන් මේ බුද්ධ ශාසනය තුළ ප්‍රතිපලයක් තිබුණා ගැටීමක් තියෙනවා. අපාවක් තියෙන අදහසක් නැහැ. කැරෙනකොට බිදෙනකොට වැරදෙනකොට කම්පා වෙනවා. යමක් කැරෙනකොට බිදෙනකොට වැරදෙනකොට කම්පා වෙනවා නම් ඒකේ ඇතුළු කරන එකත් මහ බයයි. ඒ ගැටීමට මුලක් මේ කියලා තියෙනවා. ඇලීමට මුල් කරන දේ අපි විදේ නිසා තමයි ඒකට බහර ගන්න බැරිුනේ. බුදුරජාණන් වහන්සේ කියලා දකින්න කොහොමද දකින්නේ? උන්වහන්සේ මේ ලෝකේ කිසිම ආකාරයේ හිංගියකට හිංසාවට කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේ බැඳීමක් නැහැ මේ ලෝකේ වටිනාදයක් තියෙනවා කියලා දැකලා නැහැ. උන්වහන්සේ දන්නවා වටිනාදයක් ලෝකේ නැහැ. කාන්තෝසේ ඉඳ ආශාවෙ වැළඳගෙන උදේට ලෝකේ නැහැ කියලා දැක උපරහම්පුන් දැක උත්තරයන් වහන්සේ කොහොමද කම්පා වෙන්නේ? උන්වහන්සේගේ වරුගම මගාන ගමනේ කියන මට දේශනා කළ වාග්ය අනුගමනය කරමු මට. ඉතර මහදියක් නෙවෙයි. අල්ප මාත්‍ර වට්ටමක් මෙන්න මේ කාර්යයන්ගෙන් මිදලා තියෙන්නේ. ඒ නිසා ලැබෙන සතුට මට කොච්චරද? ඒවලු මාත්‍රිය මෙච්චර නම් පූර්ණ වෙන කොච්චරද? එහෙනම් ඉවද මාර්ගයේ මම අධ්‍යක්ෂක තවත් අධ්‍යක්ෂය ඒකාන්තයෙන් ඉන්නවා. ඒක පූර්ණ කරගත්තොත් මේ කොච්චර ශාන්තියක් ඉන්නවා. ඒ සංගරත්නයේ කොච්චර ශාන්තද? ඒ සංගරත්නය කම්පා වෙන්නේ. උන්වහන්සේලාගේ හිතේ උදාහයක් නේ. උන්වහන්සේලා කොච්චර හාත්පසින් ඉඳිනවද? කොච්චර හැසුවත් අන්න සංගී ආවිච්ඡප්පහ මේ ධර්මයේ මාත්‍රයක් මාත්‍රයක් පාසා ගන්නවා නම් ඒ ධර්මයේ තියෙන අත්‍යවශ්‍ය වැඩි මිදීමේ ශාන්තිය වෙනවා. ඒ බඳු තුම්ම ධර්මයේ අසුර කරන මාත්‍රයේ පාව යහපත වෙනවා නම් ඒ ධර්මයේ ඒ අවිච්ඡතාවේ ඇති වෙනා වූ අකප්පේ භාවයේ පෙච්චන මාත්‍රය ප්‍රින්ත. ධම්මයේ අවිච්ඡප්පහ අන්න බුදුන් කෙරෙහි නොකැරෙන පැහැදිලිව කියන ලෝක. නමුත් ඔහුගේ අර්ථ ගන්න නැතුව චිත්ත ප්‍රහාදී රූප රාගේ භක්තිය වශයෙන් අරගෙන ඒක වෙන්නේ නැත අවිච්ඡත ප්‍රහාදී කියලා හිතයි. ඒක වෙන. මාන්නි යම් කෙනෙක් මට දොස් කියනවා කියලා තරහ වෙනවා. අමනාප ඇති කර ගන්නවා. ඔහු මගේ ශාวกෙක් නෙමෙයි. මහණෙනි මගේ හොඳ කියනවා කියලා යම් කෙනෙක් බුද්ධාප වෙනවා නම් ඔහුත් මගේ ශාวกෙක් නෙමෙයි. ඔය දෙන්නා මගේ ශාวกෙ නෙමෙයි. බුදුරජාණන්සේ සම්මජාන සූත්‍රයේ විග්‍රහ කරනවා ඉස්සෙල්ලාම හේතු වශයෙන් පෙන්නේ ඔය කාරණා. ගුරුවරයායි ගෝලයායි දෙන්නේ ගෝලයා බුදුරජාණන්සේට ගුණ කියනවා. අන්නේ පරිපරාජිකේ. ගුරුවරයා අනුන කියනවා. මේ දෙන්නට දෙන්න මේ දෙකේ මහ වාදයක්. බුදුරජාණන්සේ වැඩම වෙලාවට ඒ පරිත්‍රාජික වෙන්නේ මේ විදිහට වාදයක්. ගුරු පරිත්‍රාජික බුදුරන් ආහතින් දොස් කියේ. ගෝල පරිත්‍රාජික ගුණ කියේ. ඕක ආයිනේ විසුණු ආහතින් ගුණ කියනකොට පැහැදෙනවා. අර බුදුරයා දැකලා. දොස් කියන විදිහේ ඇති වෙන දෝෂ රාග. මේ කාරණේ මුල්කෙට බුදුරන් ආහතින් ඔය කාරණේ කිව්වා. මෙන්න මෙහෙම දෙයක්. අන්නේ පරිත්‍රාජික ගුරේකුයි ගෝලේකුයි අතර හිඳ වෙනවා. ගුරුවරයා අවහන්සේට වයින්වා ගෝලයා ගුණ කියේ. මේ දෙනා මෙහෙම කියනවා අපි දැක්කා කියලා. අන්නේ රාජ බුදුරන් ආහ දේශනා කරන මහන්නේ තථාගතයන් වහන්සේට දොස් කියනවා කියලා යමෙක් කී හිත දුෂ්‍ය කරගන්නවා. ඒත් මගේ ශාวกෙක් තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා කියලා යමෙක් බුද්ධාම වෙනවා නම් ඔහුත් මගේ ශාวกෙක්. එතෙන්දි තේරුම් ගන්න. මේ ඇත්තාවම ගුණයක් ප්‍රකාශ කරනවා. මොහු කියන එක ඇත්තයි. මොහු තේරුම් ගන්න බැරි මුලාව නිසා නැති අගුණයක් ප්‍රකාශ කරනවා. මේ කාරණේ මොහු කියන එක බොරුවක්. මොහු මුලාවට පත් වෙනවා. ඔයින් නවතින්න. ඔයින් ඉහට යන්න එපා. ඉතින් යවන්න එපා ඇලිමෙට ගැටි. ඔයින් ඉහට ගියොත් මොකද වෙන්නේ? මගේ ශාวกත්වයේ ඉක්මවනවා. මගේ ශාසනයේ ප්‍රතිවර ගන්න ලෑස්ති කරේ. ඔහොම පිළිලාදා බුදුරණාහතේ 62ක් මිත්‍යා දෘෂ්ටි හේතුඵල ඇති හේතු ඇතුළු විග්‍රහ කරලා දෙන්නේ මෙන්න මේකයි. මෙන්න මෙහෙමයි මිත්‍යා දෘෂ්ටි වෙන්නේ හේතුව. කියලා කියන්නේ මේ බුදුරණාහතේ මයින්ඩ් බැරි නැති. උන්වහන්සේගේ දැනීම ඉක්මවා ගිය සත්‍ය මෙන්න මෙහෙමයි කියලා හේතුලගේ හේතුත් විග්‍රහ කරලා තමයි 62ක් මිත්‍යාවාද විග්‍රහ කරපු ධම්මජාල සූත්‍රේ දේශනා කරන්නේ. ඉතින් අපි මේකේ දැක ගන්න ඕනේ මේ හැම දෙයකදීම මේ ධර්මස්ථානයක් වැඩිීමේදී අපි පත්විලිත දැනක් තියෙන නිසා මේ ලෝකයේ අහාරප්පේ ඉස්සයි. හාරත්‍යක් මේ ලෝකේ නැහැ. කැමැතිසේ නැති සුකරණාමයේ පත් වෙලා වැහෙන ලෝකෙ. අපි කැමැතිසේ පවතින ලෝකයක් නැත්නම් ඒ කැමැතිසේ ප්‍රයත්නක් නැත්තා වූ ලෝකයේ දුක. අල්ලන්නේ කියොත් ඇති වෙන්නේ දුක. එබඳු දුකකට නිකන් නෙමෙයි වැටෙන්නේ. ඒ දුකකට වැටෙන්නේ. සැප නැමැති උගලක් තියෙන නිසා. ප්‍රිය මනාපෝ සැපෝ උගල තමයි මේ දුකේ ඇදලා ලබන මර උගු. මේක බය වී මේක කවදා සැනසුම ලබා දෙන ඒවා නෙමෙයි. ලෝකේ සැප කියන්නේ උගුල්. දුක කියන එක විඳින්න වෙනවා. මෙන්න මේ දුක විඳින්න ඇදලා ලබන සැප නැමැති උගුල් සහිත ලෝක පිළිලා තියෙන ඒ පිටේ ලෝකයේ දුක. මොන හරයක්. ඔන්නෝ හේතුව මේ ලෝකේ අසාරයි කියන්නේ. ඔය අහාරත්තේ සාරත්තේ කියන ගත තාකල් දුක් විඳින්න අර මුලාවට බැඳ බැඳී යනවා නිසා සැරිසරන නිසා. සැනසුම ලබාපු කෙනෙක් නෑ අනාථය විතරයි. අනාපත්තේ මිදෙන්න කවදා හරි මේ අසාරයි කියලා දැකලා මිදෙන්න ඕනේ. එහෙනම් මගේ බලාපොරොත්තුව කවදා හරි අසාරත්තේ දෙනවා අසාරවන්නා වූ ලෝකේ අතරින් වෙලී මිදී කියලා වරගෙන. ඔන්න ඔය කිව්ව ටික අදහස් ටික ආව නම් කර්මස්ථානයක් වඩනකොට ඔය ටික නම් අවබෝධයට ආවේ. දැන් ඉතින් මම ලෝකයාට කියා ජීවිතේ තෝකන අවශ්‍යයි. වෙන පිළි පිළිසක් නැති ලෝකයක්. ඔය විදිහට ලෝකයක් කොහෙ රඳවන්නද? මම හොදට කියන්නද? මගේ හිතෙන් කල්පනා කරන ලෝකයාට මෙහෙයලා කරන්නේ යහපතක් ඇතනම් ඔන්න ඔය දැක්නගත්තු දහමත ලෝකයා පත් කරන්නේ. ඔය නදා යමක් කළ යුතුද කිය යුතුද කියනද ඒකම කරනවා. ඔන්න ඔය කියන කරන අතර වාසේ මොළේ ගිනීමක් තියෙන හතවස්සේ නේ. ඔහුට වැඩින්නේ ආරයත්තායක වාගේ ඒකාන්තී පූර්ණ වෙලා අරිහත් වෙනකම් වාගේ අනුගේ ආධාරයක් ඕනේ. අවුතු එකේ ගන්න දේ විතරද නේ. මම ඔච්චරයි කරන්නේ. ඉතින් ඔය කියන කටයුතු කරලා නම් වෙනම කර්මස්ථානයක් වැඩි වෙන්නේ නැහැ කියලා අපි හිතුවත් නෑ. ඒ විතරයි තියෙන්නේ. ඉතින් ඉහත්ම සුභහිර්ණේ වැඩින්න අවශ්‍ය කරන්නේ ලෝකයාට මේ සිතකින් පතුරන්න සාන්තිය ලැබෙන නිසා ලැබෙන අවස්ථාවේ සාන්තිය පතුරෝමි ඒකට ඉදිරියට යනවා.